ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා මුතුමා විනාඩි පහක් තියෙනවා.
ස්තුතියි ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ඉතාම කෙටි වේලාවක් නිසා මම මුලින්ම අපේ මුළු මහත් ජාතියේ ප්‍රණාමය ගෞරවය පුද කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපේ බෙදුම්වාදී ත්‍රස්තවාදයට පස්සේ මේ රටේ දැවැන්තම ව්‍යසනය බවට පත්ුනේ මත්කුඩු හා මත්ද්‍රව්‍ය. ඒ නිසා අද විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විශේෂකාර බලකායත් එක්ක අනික් ත්‍රිවිධ හමුදාවේ ශක්තිය උපයෝග කරගෙන අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ උපදෙස් මඟ පෙන්වීම යටතේ මේ කරගෙන යන ක්‍රියාන්විතයට සියලු දෙනාගේම ගෞරවය පුද කරනවා. මොකද අපි ගම්මානවල අපේ අහිංසක අම්මලා තාත්තලා දෙමාපියෝ සියලු දෙනාම ගරු ජනාධිපතිතුමාටත් මේ වෙනුවෙන් කැපෙන සියලු දෙනාට ඒ ගෞරවය පුද කරන්න කියලා අපිට නිරන්තරයෙන් මතක් කරනවා. මේක අඩපණ වෙන්න දෙන්නේ නැතුව දිගටම කරගෙන යන්නත්. ඒ වගේම මේ මත්කුඩු තොගපිටින් අහුවෙද්දී විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ ඒ අවස්ථාවේදී ඒකට සම්බන්ධ පුජ්‍යලයා පිළිබඳ. හැබැයි අපි දන්නවා මත්කුඩු අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. එක්කෝ මුහුදෙන් එන්න ඕනේ, එක්කෝ ගුවණින් එන්න ඕනේ. ඒ නිසා මේ කොයි ආකාරයෙන් දාවේ මේ අතරමැදි කණ්ඩායමක් ඉන්නවා. ආරක්ෂක අංශවල මං හිතන්නේ ඉතාමත් බුද්ධිමත් ඇස මේ කෙරේ යොමු කරන්නත් කියන ගෞරවණීය ඉල්ලීම මේ වෙලාවේදී කරන්න කැමතියි. ඒ වගේම මහවැලි හා පරිසර අමාත්‍යාංශය ගත්තාම ආයතන ගණනාවක් තියෙනවා. මේ ආයතන විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමත් අපේ රාජ්‍ය අමාත්‍යතුමල්ලත් හොඳ පසුවිපරමක් කරන නිසා මං හිතන්නේ මේ ආයතන වල කාර්යභාරයන් පිළිබඳව විශාල ගෞරවයක් ජනතාව තුළ තියෙනවා. මොකද සංකීර්ණයි, භූවිද්‍යා පතල් කැණීම් අංශය වගේ ගත්තාම හරි සංකීර්ණ වැඩ කටයුතු කරන්න හරි අමාරු තැන. නමුත් එහි අපි දන්නවා සභාපතිතුමාලා විශාල කැපකිරීමකින් ඒ ගැටලු නිරාකරණය කරගෙන යනවා. මහවැලි අධිකාරිය ගත්තත් පරිසර අධිකාරිය ගත්තත් ඒවා විශේෂයෙන්ම ජනතාවත් එක්ක ගැටෙන ආයතන හැටියට බොහොම අපහසුතා මැද්දේ ඒවා නිසි පරිදි කළමනාකරණය කරගෙන යාම පිළිබඳව අපි අගය කරන්න ඕනේ. විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයට තියෙන ප්‍රධාන ආයතන දෙයක් මැණික් හා සරණාභරණ ආයතනය, මත ලාභ ලබන ආයතනයක්, ඒ වගේම රාජ්‍ය දැව සංස්ථාව. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අපේ රටේ මහා භාණ්ඩාගාරයේට රාජ්‍ය ආයතනයක් හැටියට ලාභ ලබලා ලක්ෂ 4000කට වඩා, අවම වශයෙන් ලක්ෂ 4000කට වඩා වැඩි මුදලක් වාර්ෂිකව අපේ රටේ
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට තව
සංවර්ධන කටයුතු වෙනුවෙන්, ඒ වගේම අපේ වැඩ කරන ජනතාවට පඩිනඩි ගෙවන්න පවා ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාට, විශේෂයෙන්ම රාජ්‍ය දැව සංස්ථාව යටතේ නිෂ්පාදනය කරන නිෂ්පාදන විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ රාජ්‍ය ආයතන වලට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දෙන්නේ කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ ඉන්න සියලුම ගරු ඇමතිතුමාරුන්ගේ අවධානය යොමු කරන්න කැමතියි. ඇත්තටම ඒ තුලින් තවදුරටත් රාජ්‍ය ආයතන ශක්තිමත් වෙනවා. මං හිතන්නේ ගොඩක් රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයක් තියෙද්දී අපි දැක්කා විශේෂයෙන්ම වර්ෂයෙන් වර්ෂය මේ 2018 වර්ෂෙත් ජාතික ව්‍යාපාර විශිෂ්ට රන් සම්මානය රාජ්‍ය දැව සංස්ථාවට දිනා ගන්න හැකියාව ලැබුණා. ගොඩක් ආයතන වලට ඒකේ අනිත් පැත්තෙදි රාජ්‍ය දැව සංස්ථාව අද ගොඩක් ඉදිරියෙන්
ඇවිල්ලා තමයි මිලිටරියකින් අවසාන කරන ගමන්තුතුමා.
ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි මේ පිළිබඳව මේට වඩා තව අවධානය යොමු කරමින් ඉතාම ගුණාත්මක භාවයෙන් හෙබි දැව විශේෂයෙන්ම අපේ රාජ්‍ය ආයතන වල පරිපාලනයට ලබා දෙන්න පාවිච්චි ලබා දෙන එක ඉතාම හොඳයි. මොකද පෞද්ගලික අංශයත් එක්ක ගත්තාම තරම් කරන්න අමාරුයි. පෞද්ගලික අංශයේ ගුණාත්මක භාවයේ යම් අඩුපාඩු තියෙන නිසා තමයි අඩු මුදලට දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ පිළිබඳවත් මම විශේෂ අවධානය යොමු කරනවා. මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාගෙත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමාගෙත් අපි අවධානය යොමු කරන්න මේ ගස් කපන එක සම්බන්ධව ලොකු විචනයක් තියෙනවා. හැබැයි අපේ රටේ මේ ගස් හැදෙන එකත් අපිට විශාල සම්පතක්. ඉතින් ඒ වගේම මේ ගස් කපන්නවා වගේම නියම ක්‍රමානුකූලව ගස් හිටවනවා නම් පරිසර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසාද යම් කිසි මං හිතන්නේ එක් අවස්ථාවකදී විජ්ජ වැරද්දක් නිසා අඩි 5000ට වඩා උඩ ඒ ප්‍රදේශවල අද ඒ ගස් ක්‍රමානුකූලව ඉවත් කිරීම. ඒක මං පැහැදිලිව කියනවා ක්‍රමානුකූලව ඉවත් කිරීම කතානායකතුමනි නවත්තලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒක පැහැදිලි පරීක්ෂණයක් කරලා සොයා බැලීමක් කරලා ඒ අවස්ථාවත් ලබා දීම තුලින් විශේෂයෙන්ම රජයට විශාල ශක්තියක් ලැබෙනවා කියන
එක බොහොම ස්තුති කරමි. බොහොම ස්තුති. හවුස් රෙසියුම් ස්. Order please. ගරු අමාත්‍යවරුන්ට පිළිතුරු දීම සඳහා විනාඩි 20ක කාලයක් දික්වන්න වෙන සභාවෙකද කාර්යක සභාවට ගරු රුවන් විජේවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, අවුරුදු 30ක කුරිරු යුද්ධයක් අවසන් වෙලා මේ මැයි මාසේ වසර 10ක් ගත වෙනවා. ඒ වසර 10 ගත වුණාටත් මේ රටේ ස්වෛරීභාවයත් එවාගේම භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර තමන්ගේ ජීවිත පුදකරපු සහ ආබාධිතයන් හැටියට පත් වූ සියලුම රණවිරුවන් ත්‍රිවිධ හමුදා වේවා, පොලිසිය වේවා, සිවිල් ආරක්ෂක අංශය වේවා, මේ සියලු දෙනාම සිහිපත් කරන්නට මගේ යුතුකමක් බව මේ අවස්ථාවේදී අවසන්නට අවශ්‍යයි. එවාගේම විශේෂයෙන්ම මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙම්වල නිරතව සිටින අවස්ථාවේදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට එල්ල වී ජීවිතක්ෂයට පත් වූ කැප්ටන් HWD ජයවික්‍රම මැත්තුමත්, එවාගේම කෝපරල් SS විජයකුමාර මැත්තුමත් මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට අවශ්‍යයි. එවාගේ මේ ප්‍රහාරයෙන් තුවල් ලැබූ සියලු දෙනාම ඉක්මන්සුවේ ලැබේවායි කියලා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. ගරු කතානායකතුමනි, මං හිතනවා අද දින ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩිශිෂ්‍ය මේ විවාදය කරන්නට අවස්ථාවේදී මේ ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳව විවිධ අදහස්, රටේ ආරක්ෂාව පිළිබඳව විවිධ අදහස්, චෝදනා, යෝජනා මේ සභාව තුළ ඉදිරිපත් කෙරුවා. ඉතින් මේ අවස්ථාවේදී මේ අදහස් ඉදිරිපත් කරපු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මගේ ස්තුතිය පුද කරනවා. එවාගේම මං හිතන්නේ ගොඩක්ම අදහස් ඉදිරිපත් කෙරුවේ මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය පිළිබඳව. ඉතින් අපි කවුරුත් දන්නවා, ගරු කතානායකතුමනි, අද අපේ ජනාධිපතිතුමා එතුමා මේ රටේ ආරක්ෂක ඇමතිවරයා හැටියට, එවාගේම එතුමාට අපේ අග්‍රාමාත්‍යතුමාගෙනුත් අපේ රජයෙනුත් පූර්ණ සහයෝගය සමග එතුමා මේ විශිෂ්ට ලෙස මේ මත්ද්‍රව්‍ය මර්ධනය කරන්නට එතුමා මැදිහත් වෙලා ඒ වැඩ කටයුතු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පොලිසියත්, එවාගේම විශේෂ කාර්ය බලකායේ සියලුම නිලධාරීන්ට මේ වැටලීම් වලට මං හිතන්නේ මැදිහත් වෙලා වැඩ කරන මේ සියලුම නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරන්නට කැමතියි. එවාගේම අපේ ආන්ඩ්‍ර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීතුමාගේ කතාවේ ගරු කතානායකතුමනි, එතුමා විශේෂයෙන්ම මතක් කෙරුවා මේ කුඩු ජාවාරම්කරු මේ රටට කුඩු ගේනකොට විශේෂයෙන්ම මුහුදෙන් තමයි මේ කට්ටිය මේ කුඩු ගේන්නේ කියලා. ඉතින් මේ අපේ නාවික හමුදාවටත්, ඒවාගේම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් අවශ්‍ය ඒ යාත්‍රා සහ තාක්ෂණය ලබා දිය යුතුයි කියලා එතුමා යෝජනා කෙරුවා. ඉතින් එතුමාගේ යෝජනාව මම අනුමත කරනවා. ඒත් විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි කතානායකතුමනි, අපේ නාවික හමුදාවට මේ පසුගිය කාලේ ඉන්දියාවෙන් අපිට නෞකා දෙකක් අපිට ලබා ගන්නට හැකි වුණා. ඒ වගේම ඇමරිකන් ජනපදයෙන් අපිට ඉදිරියේදී කට යාත්‍රාවක් ලබා දෙන්නට මේ ඇමරිකා ජනපදයේ ඉදිරිපත් වෙලා සිටිනවා. ඒකත් අපි මං හිතනවා තව මාස කීපයකින් ඒකට අපිට ලබා ගන්නට හැකි වෙයි කියලා. ඒ වගේම චීනෙනුත් අපේ නාවික හමුදාවට අවශ්‍ය යාත්‍රාවක් ලබා දෙන්නට ඉදිරිපත් වී සිටිනවා. ඒ වගේම අපේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් අපිට මේ ජපානයෙන් මේ යාත්‍රා දෙකක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේ යාත්‍රා සමග අපිට මේ මුහුදේ ඒ වැටලීම් කරන්නට අපිට ඒ යාත්‍රා අපිට මේ යොදා ගන්නට හැකි වෙලා තියෙනවා. නමුත් අපිට තවත් තාක්ෂණ වශයෙන් අපිට ඒ තාක්ෂණ වැඩි දියුණු කරන්නටත් අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕනේ කරු කතානායකතුමනි, අපේ නාවික හමුදා විසින් මම හිතනවා ඒක දැන් අපේ නාවික හමුදා සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව කුඩා මුර යාත්‍රා වැඩිපුර යොදා ගන්නට ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කුඩා මුර යාත්‍රා දැන් නාවික හමුදා විසින් ඒවා නිපද වෙන්නට දැන් වැඩ කටයුතු කරමින් පවතිනවා. මේකෙන් මං හිතන්නේ අපි සීෂල්ස් මේ රාජ්‍යයටත් එවැනි අපේම හදපු මේ කුඩා යාත්‍රා කුඩා ආරක්ෂා යාත්‍රා අපි ලබා දීලා තියෙනවා. ඒක මං හිතන්නේ මීටර් 14 යාත්‍රා වාගයක්. නමුත් ඉදිරියේදී 20 වෙනකොට අපිට අවශ්‍ය ප්‍රතිපාදන ලැබීමෙන් පස්සේ අපි මීටර් 17ක මේ යාත්‍රා ටිකක් අපිම නිපදවා අපේ වෙරළබඩ ආරක්ෂාවටත් නාවික හමුදාවටත් ලබා දෙන්න අපි සලස්වලා තියෙන බව මේ අවස්ථාවේදී ආඩම්බරයෙන් කියන්නට අවශ්‍යයි ගරු කථානායකතුමනි. ඉතින් මේ වගේ තවත් මම හිතන්නේ අපේ මාන්ත්‍රීවරු ඇමතිවරු විශේෂ වශයෙන් අදහස් ප්‍රකාශ කරවා ඇමතිවරු අපේ මම හිතන්නේ ශිරු ශක්ති ආනන්ද මන්ත්‍රීතුමාත් යම්කිසි ප්‍රශ්නයක් ඇති කරුවා. මොකද අපි මේ 2009 2019 මේ යුද්ධයක් නැති කාලේ මෙච්චර මුදලක් මේ ආරක්ෂක අමාත්‍යාංශයට යොදවන්නේ ඇයි? අපි මේ අපේ යුද හමුදා තවත් වර්ධනය කරන්ට මේ මුදල් ටික යොදවලා තියෙන්නේ කියලා එකක් ගරු කථානායකතුමනි කියන්නට ඕනේ. මේ යුද්ධයක් නැති කාලේ තමයි ත්‍රිවිධ හමුදාව හදන්නට අවශ්‍ය, ඒක වර්ධනය කරන්නට අවශ්‍ය වෙන්නේ, ඒගොල්ලන්ට අවශ්‍ය ඒ තාක්ෂණයක්ම ලබා දෙන්න වෙන්නේ ඒ සාමය තියෙන කාලේදී. නැත්තම් යුද්ධ කාලේදී ඒ වැඩ කටයුතු කරන්න ගියොත් ඇත්තම ඒක ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවා. මේ කාලේ අපි ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරුවොත් තමයි ඉදිරියේදී යුද්ධයක් ඇති වෙන්නට අපිට වළක්වන්න පුළුවන් වෙන්නේ. නමුත් මේකේ විශේෂයෙන්ම කියන්නට ඕනේ කථානායකතුමනි, මේ සැරේ අපි වැඩිපුර මුදලක් අපේ ආරක්ෂක අමාත්‍යාංශයට යොදලා තියෙන විශේෂයෙන්ම මේ ආරක්ෂක නිලධාරීන්ගේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කරලා තියෙනවා. ඒ වැටුප් ටික ගෙවන්නට අපි මුදල් වැඩිපුර අවශ්‍ය වෙලා තිබ්බා. ඒ වගේම උතුරෙත් නැගෙනහිරෙත් මේ ඉඩම් පෞද්ගලික ඉඩම් සහ සමහර රජයේ ඉඩම් මේ අපි ඒ ප්‍රදේශයේ ජනතාවට ලබා දෙනකොටත් ඒ කඳුරු ගලවනකොට ඒ කඳුරු ගලවලා වෙන ඉඩම් වලට අපිට ඒ කඳුරු ගෙන යන්නට වෙලා තියෙනවා ගරු කථානායකතුමනි. ඉතින් ඒ අවස්ථාවේදී අපිට ආපු මුදලක් වියදම් කළා ඒ කඳුරු ස්ථාපිත කරන්න.
තව විනාඩි දෙකක් තියෙනවා ගරු ඇමතිතුමා.
මෙව්වාගේ වියදම් ගණනාවක් තියෙනවා. ඒ නිසා තමයි වැඩිපුර මුදලක් අපි ආරක්ෂක අමාත්‍යාංශයට අරන් තිබෙන්නේ. ඒ වගේම ගරු කථානායකතුමනි, මං හිතනවා අපි ආරක්ෂක අමාත්‍යාංශය තුළින් අපි මේ අපේ රණවිරුවන්ට විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ටත් අපි රණවිරු සේවා අධිකාරිය තුළින් අපි අවශ්‍ය විදිහට ඒ සේවාවන් ටික අපි ඉටු කරනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවලට අපි මැදිහත් වෙලා ඒ වැඩ කටයුතු කරනවා. නමුත් අපිට මේ රණවිරු දෙපාර්තමේන්තුවේ අපිට ප්‍රශ්නයකුත් ඇති වෙලා තියෙනවා ගරු කථානායකතුමනි. ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට ලැබෙන මුදල ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපේ රණවිරුවන්ට ඒ ලැබෙන සේවාවන් ටික පංගුවක් වෙලාට හරි අමාරුවෙන් අපි ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ. මොකද ඒ මුදල ඇත්තෙන්ම අපිට රජයෙන් නෙමෙයි ලැබෙන්නේ, අපි ගොඩක් දුරට අපේ ලොතරැයියෙන් එහෙම තමයි ගොඩක් ඒ මුදල් ටික අපිට ලැබෙන්නේ. නැත්තම් ස්වේච්ඡා සංවිධානයෙන් විශේෂයෙන්ම අපේ ලාංකිකයන් පිටරටින් ලාංකිකයන් තමයි අපිට මුදල් ලබා දෙන්නේ. නමුත් දැන් වසර 10ක් ගත වුණ නිසා ඒ එන මුදල් ටික ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒත් ඒවට මුහුණ දෙමින් අපි පුළුවන් තරමින් අපේ ඒ ආබාධිත රණවිරුවන්ට අපේ සේවාවන් ටික ලබා දෙනවා. කිසිම අඩුවක් නැතුව ඒ සේවාවන් ටික අපේ ලබා දෙනවා. ඉතින් ගරු කථානායකතුමනි, ආරක්ෂක අමාත්‍යාංශයේ මේ අවස්ථාවේදී අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් ඒ වගේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන්ටත් පොලිස්පතිතුමන්ටත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරනවා පුද කරමින් මගේ මේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මිත්‍රමා. ගරු අජිත් මානපෙර මාමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අද දවස තුළ මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ කටයුතු කරුණු කාරණා ගැන ගරු මන්ත්‍රීතුමන්ලා බොහෝ දෙනෙක් බොහොම අවධානයෙන් ඒ ගැන බලන් ඉඳලා තමුන්ගේ අදහස් ප්‍රකාශ කළා, විවේචනය කළා, අඩුපාඩු පෙන්වලා දුන්නා, පැසසුමට ලක් කරා, විවිධ හේතුන් කරා. ඉතින් කොහොම වුණත් අද බොහොම මම හිතන අපේ සභාව බොහොම සුබදායි විදිහට අපේ අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සියලු මන්ත්‍රීතුමන්ලාටත්. ඒ වගේම මේ මන්ත්‍රීතුමන්ලා
පැන්නගුරු ප්‍රශ්න ගැටලු සියල්ලටම අධිකරු ජනාධිපතිතුමාගේ ඇමතිවරයා වශයෙන් මටත් උපදෙස් දීලා තියෙනවා. ඒ සියලු දේම සලකා බලලා ඒවට අවශ්‍ය පිළිතුරු, ඒවට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දෙන ලෙසත් මේ විවාදයෙන් පස්සේ එන කරුණු ගැන කතා කරන්නත් කියලා විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා මට අවධාරණය කරලා තියෙනවා. ඉතින් ඒ හැගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා. වගේම ඒ වගේම ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද අවධානයට ලක්ුණේ එකක් උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රශ්න ගැන ගොඩක් කතා වුණා. ඒ වගේම වනය ගැන කතා වුණා, කැලේ තියෙන අවශ්‍යතාවයේ රටේ ගැන කතා වුණා. ඒ වගේම කුණු කසල බැහැරලීම් පිළිබඳ ප්‍රශ්න ගැන කතා කළා. මහවැලිය වැඩසටහන් ගැන කතා කරා. ඉතින් ඒවා ඉතාමත්ම රටට වැදගත් දේවල්. ඒ වගේම අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් කැලේ ගැන කතා කරාම ගරු කතානායකතුමනි, අපි පොරොන්දු වෙලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා 2015 පැරිස් නුවර ගිහිල්ලා පරිසර සමුළුවේදී පොරොන්දු වුණා මේ රටේ 29.75% තමයි වන ඝනත්වයේ තියෙන භූමි ප්‍රමාණය. භූමි ප්‍රමාණය 65,61,000 වෙනවා හෙක්ටයාස්. ඒකෙන් 29.75 එක 32 දක්වා වැඩි කරනවා කියලා ඒ අභියෝගේ බාරගත්තා. එතකොට අපිට තියෙනවා හෙක්ටයාර් 145,000 ආසන්න ප්‍රමාණයක් අලුතෙන් වගා කරන්න තියෙනවා. ඊ අතරතුරේ අපි දැක්ක පහුගිය කාලවල තිබිච්ච අධ්‍යක්ීම් තුළ අවුරුද්දකට 1.5% වගේ ෂේ වෙමින් පවතුනා තිබිච්ච කැලි. නිදහස ලබා ගන්නකොට 45%ක් වගේ තිබිච්ච වන ඝනත්වයේ භූමි ප්‍රමාණය අනුව වර්තමානයේ වෙනකොට ඒක ක්‍රමෙන් ක්‍රමෙන් අඩු වෙලා ගිහින් තියෙනවා 1.5% වගේ ප්‍රතිශතයකට. නමුත් විවිධ අපේ කාර්ය මණ්ඩලයේ ලේකම්තුමා ඇතුළු සභාපතිතුමල්ලා අදාළ කාර්ය මණ්ඩලය මේ සියලු අධිකර ජනාධිපතිතුමාගේ මෙහෙවීම තුළ විවිධ නීති රීති හා සුපරීක්ෂණ යටතේ කටයුතු කරද්දී අපිට ඒක ඉතාමත්ම අඩු ප්‍රමාණයකට ලෑස්ති කරගන්න පුළුවන් වුණා. 10.25% වගේ ප්‍රමාණයකට 2016 අපි වන හරණය දිහා බැලුවොත් අපේ රටේ 10.25% වගේ තිබ්බේ. නමුත් අපි දන්නවා හැමතිස්සෙම විපක්ෂය උත්සාහ කරනවා මොනවහරි එක්ක ජාතිවාදය, එක්ක ආගම්වාදය, මොනවහරි ඒ වගේ පටු දේශපාලන ක්‍රමවේදයක් අරගෙන ජනතාව අවුස්සලා බලය ලබා ගැනීමට හදන විපක්ෂයක් ඇතුළු තමයි ඉන්නේ. එදා අපි දැක්ක ජිනීවාවල එල්ලුම් ගහක් ගැන කතා කරලා වෙන රටවල් එක්ක තියෙන වෛරය අපි එක්ක යුරෝපයත් එක්ක අපේ රටේ මිනිස්සු වෛරය නිර්මාණය කරලා බලය ගන්න හැදුවා. ඊට පස්සේ ආගම්වාදය නිර්මාණය කරලා දැන් මේ සමහර මන්ත්‍රීවරු අපි දැක්ක මේ විවාදයට නෙමෙයි කතා කළේ ජාතිවාදයක් අවශ්‍යගෙන කතා කරපු අවස්ථා තිබ්බා. නමුත් ඒ වගේ දේවල් අපිට නිග්ලෙක් කරන්න වෙනවා. මොකද හැමෝම එක වගේ නෙමෙයි කියලා. නමුත් මේ වගේම දැන් අලුත් වාදයක් අරගෙන තිනා පරිසරවාදය කියලා. ඒ කියන්නේ මේ රටේ ජනතාව තමුගේ ජාතියට ආදරෙයි, ආගමට ආදරෙයි, රටට ආදරෙයි, දැන් පරිසරයටත් ආදරෙයි කියන දැන්නාම දැන් පරිසරය විනාශ කරනවා කියලා බොරු දේවල් කතා කරලා වෙනම කල්ලියක් හදාගන්න රජය ගැන වෛරයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඒ හින්දා අපි වගකීමෙන් කියනවා 2015 මේ යහපාලන ආණ්ඩුව පැවතුනාට පස්සේ අපි ඔය කොහෙවත් කැලෑ කපන්න ලෑස්ති කරලා නැහැ. අර ඔය විල්පත්තුව කැලේ කපනකොට ඒක බින් අඟලක්වත් අපි දීලා නැහැ. නමුත් අපි ඒක පැහැදිලිවම ප්‍රකාශ කරා. ඒ විතරක් නෙමෙයි, ඒ වන සංහාරය එදා සිදුවෙච්ච වන සංහාරයට පිළිමක් වශයෙන් ජනාධිපතිතුමා නීතියක් දාලා තිබ්බා. ගස් 300කට වඩා කැපෙනවා නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාගේ විශේෂ අවසරයක් ගන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා අද ගස් 300කට වඩා කැපෙනවා නම් අමාත්‍යාංශයේ හරහා තමයි පාවිච්චි වෙන්නේ, අවසරය දෙන්නේ. ඒ වගේම උතුරු නැගෙනහිර කැලෑ ඉදම් එලිකිරීම වලදී එක වහාම නවත්තලා දිස්ත්‍රික් කමිටුවකින් අවශ්‍යතාවය බලලා ඒ ඉල්ලීම දිහා බලලා මොකද කරේ කියලා බලලා ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ලේකම්තුමා සභාපතිත්වය දරන කමිටුවකින් තමයි නිර්දේශ කරලා බොහොම ෆිල්ටර් කරලා තමයි මේ ඉඩම් ලබා දීලා තියෙන්නේ. ඒ හින්දා තමයි අර වන හරණය 10.25% ප්‍රමාණයකට අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මම ගරු මන්ත්‍රීතුමාලා ප්‍රකාශ කළා සමහරට මේ වන සංරක්ෂිත. මොකද අපි මේ වන හරණය සිදුවෙනකොට අපේ අමාත්‍යාංශය ඉතා ඉක්මනින් වන රක්ෂිත වනාන්තර බවට
තව විනාඩි 5ක් තියෙනවා ඔබතුමාට
රක්ෂිත වනාන්තර බවට ප්‍රකාශයට පත් කරා. එතකොට සමහරට පෞද්ගලික අයගේ ඉදමොත් මේ රක්ෂිත වනාන්තර වලට ගැසට් එකට එකතු වුණා. මොකද ওই මිනින්දෝරු මහතුරු කෙනාලා මැනමැනා ඉඳිගොත් එහෙම තව වරුදු ගානක් යන හින්දා. එතකොට දැන් අපේ උතුරු නැගෙනහිර මන්ත්‍රීතුරු සමහර අය කිව්වා තමුන්ගේ පෞද්ගලික ඉදම් මේ රක්ෂිත ඇතුළට ඇතුල් වෙලා තියෙනවා කියලා. ඒක ඒක වෙන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා. එතකොට එහෙම තියෙනවා නම් ඒ දිස්ත්‍රික් කමිටුවේ ඒ දිස්ත්‍රික්ක දිසාපතිතුමා ප්‍රමුඛ දිස්ත්‍රික් කමිටුවකින් ඒක සනාථ කරලා ඒක ජනාධිපති කමිටුවකට ජාතික කමිටුවකට ඉදිරිපත් කරාම අපි ඊටම ආපහු දෙනවා. ඒකෙන්ද මම අදහස් ප්‍රකාශ කළ ගරු මන්ත්‍රීතුමන්ලට විශේෂයෙන් කියනවා එහෙම කාගේවත් පෞද්ගලික ඉඩමක් මොන ආගම ඇදෙව්වත් මොන ජාතිය වුණත් කාගවත් පෞද්ගලික ඉඩමක් අයිති කරගන්න අවශ්‍ය නැහැ. එහෙම ගැසට් වෙන්න පුළුවන්. හැබැයි ගැසට් වෙලා තිබොත් ඒක නිදහස් කරන්න කටයුතු කරනවා කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඊළඟට හේන් වගාව පිළිබඳ කතා කළා. දැන් සාමාන්‍ය ගොවියෙක් හේන් වගාවක් කරලා තියෙනවා නම් ඒ ඉඩම හේන් වගා කරන්න බොහෝ විට අවස්ථාව දෙනවා. හැබැයි සමහර වෙලාවට ගරු කතා නැගතිමනේ මේ හේන් වගාව කියලා තිබ්බේ අක්කර ගානක තියෙන ලොකු මුදල් ආවිලා මේ හේන් ගොවියක් කිව්වම අපිට මතක් වෙන මේ දුප්පත් අහිංසක ඒ කැලේ ආසිතෝ එදිනදා ජීවත් වෙන්න වගා කරගෙන ඉන්න කෙනෙක් කියලා නෑ. හෙක්ටයාර 50-60 තියෙන හේන් ගොවියෝ කියලා ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉතින් ඒ අය මේ දුක්පත් මිනිස්සු නෙමෙයි. සමහරට ඒ ගැන අපිට බලන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් යම් කෙනෙක්ගේ ජීවිකාව කරගෙන ගියා නම් මොන වනාන්තරයේ වුණත් අපි ඒකට ඒක හරි නිවැරදිව හඳුනා ගන්න පුළුවන් නම් අපි ඒ අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම දැන් සිංහරාජ වනය කපනවා විල්පත්තු වනය කපනවා කියලා අපි වගකීමෙන් කිව්වා කිසිම වන විනාශයක් නැහැ. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ වගේ හේතුවක් නැතුව හේතුව මොකද්ද මේ වගේ බොරු කතා හදලා සමාජ ජාලවල වෙබ් අඩවිවල පළ කරන්න. ඊළඟට අපිට තිබිරි ප්‍රශ්නයක් තමයි ගොඩක් අය කිව්වා
ඔන්න ප්ලීස් ඔනබල් මිචේවායි
ඔබතුමා ජනාධිපතිතුමාට කතා කළා විශේෂයෙන්ම මන්නාරම සහ විල්පත්තු ආශ්‍රිතව අපේ වනාන්තර හෙලිකිරීම පිළිබඳ අර ජනාධිපති වාර්තාවක් ඔබතුමා පාර්ලිමේන්තුවට ගෙන්න ගත්තා. ඒකම අපි පුස්තකාලයේද ගිහිල්ලා බැලුවා. මම හිතන්නේ දැන් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යතුමත් ඒ ගැන කතා කරන වෙලාවේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව කොමිටුවක් දාලා ඒ පිළිබඳව විස්තරතාව හොයලා ඒක මං හිතන්නේ ජනතාව දැනුවත් කරොත් ගරු කතානායකතුමනි ඒක මං හිතන්නේ හොඳයි. මොකද නැත්තම් විවිධ අර්ථකථන මේ සමාජ ජාල ඔස්සේ යනවා. ඉතින් ඒ හින්දා ජාතිවාදී සහ අනිකුත් දේවල් අවසන්ඩ එක එක බලවේගත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී ඔබතුමා ඒ පිළිබඳව කොමිටුවක් දාලා මන්ත්‍රීවරු පත් කළා. ඇත්ත තත්ත්වේ හොයන්න කටයුතු කරන්න කියලා මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් ඉල්ලා
සිටිනවා. පරිසරයේ පිළිබඳ ආර්ථික අනුකමිටුව අපි ඇරලා තියෙනවා. ඒක පරීක්ෂා කරනවා.
ඒ පිළිබඳව විශේෂයෙන් අපි මං වුණොත් හොඳයි මේ
සභානායකතුමනි.
ඒ වගේ කතානායකතුමනි අපිට මේ සම්බන්ධයෙන් පක්ෂනායක රැස්වීමක් ඇඳවලා අපි සාකච්ඡා කරලා
තියෙනවා.
මොකද අපිට වේගෙන් අපිට වඩා වේගෙන් මේ විවිධ සන්නිවේදන ක්‍රම මගින් මේක ජනතාව අතරට යනවා. ඉතින් ඒ හින්දා පාර්ලිමේන්තුවක් වශයෙන් අපි මීට වඩා වේගෙන් අපි ඒක නිවැරදි කරන්න අපි කටයුතු කරමු.
පැහැදිලි මේ ඉඩම 2012 දුන්න එකක්. 2012 this was given in 2012.
හොඳයි
2800 acres were given in 2012. ඔව් සමහර මාධ්‍ය හදනවා මේ යහපාලන ආණ්ඩුව වෙච්ච එකක් කියලා. එහෙම තමයි දැන් මේ අර්ථකථන යන්නේ අපේ මන්ත්‍රීතුමා කියන විදිහට.
හොඳයි
යහපාලන ආණ්ඩුවෙන් මේක දීලා මේ යහපාලන ආණ්ඩුවෙන් මේක ව්‍යාප්ත කරනවා කියලා. ඉතින් මං හිතන්නේ මොකක් හරි
දැන් රාජ්‍ය අමාත්‍යතුමයි යෝජනාත් පිළිදරම් මොකක් පිළිවෙලක් කරමු
අපි. You can appoint a select minister.
Yeah, we'll do one. Next party leader.
කිරියල් ඇමතුමක් වගේ මේ තියන්නේ අක්කර භාග වගේ ඉඩම් කැබලි 20,000ක් 2014 ඡන්දේ ඔන්න මෙන්න තියලා විසිරවන්න ඔන්න මෙන්න බෙදා හරිපු ඔප්පු ඒවා තියෙනවා. කොහොම වුණත් ගරු කතානායකතුමනි ඊළඟට ප්‍රශ්න තිබ්බා වැලි ටිකක් ඇදගන්න බැරිකමයි පස් ටිකක් ඇදගන්න බැරිකමයි. දැන් විශේෂයෙන්ම අපි ඒක යොමු කරලා අලුතෙන් නීතිය ලිහිල් කළා. ගෙපලක් කපන පස්සෝ නිවසක් ඉදිකිරීම නිසා අතිරික්ත වෙන පස් ප්‍රමාණය ග්‍රාම නිලධාරී මහත්මයාගේ නිර්දේශය තුළ ප්‍රවාහනය කරන්න පුළුවන් කියුබ් 35ක් දක්වා. ඒකින කිසිම දැන් ඔව්
තුමා ගරු ශාන්ත බණ්ඩාරමහත්මයා
ගරු ඇමතුමා ඒක ඉතාම ප්‍රායෝගික හොඳ කාලෝචිත වැඩපිළිවෙලක්. හැබැයි ඒ ක්‍රියාදාමය පහළට ගිහිල්ලා නැහැ. ඒක තමයි අදත් පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා මේ සාමාන්‍ය ගෙපල් කපන අය.
අපි ඒ සිද ඔබතුමා කියන එක හරි. අපි දැන් භූවිද්‍යා පතල් කාර්යාලයට උපදෙස් දුන්නා කඩිනමින් ඒක අපේ දිස්ත්‍රික් කාර්යාලය තියෙනවා හැමතැනම දිස්ත්‍රික් කාර්යාලවලින් දිසාපතිතුමා ප්‍රමුඛව ප්‍රාදේශීය ලේකම්වරු සම්බන්ධ කරගෙන මේ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීලා ඒවා දැනුවත් කරන්න කියලා කිව්වා. ඒක ඔබතුමා කියප එක හරි. ඒකම සර්කියුලර්ස් යවල තියෙනවා කියලා කියන්නේ ඒක තමයි. කියන්නේ නීතිය ආවා විතරයිනේ. තාම ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. නමුත් නීතිය හදලා තියෙන දැන් ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රශ්න තමයි. ඔබතුමා කිව්වාගේ ප්‍රායෝගික ගැටලු වෙනවා. ගරු කතා නැගෙන්නේ සමහරට ඕනම නීතියක් ආවත් මාසයක් විතර යනවා මේ නීතිය ඇබ්සෝබ් කරගන්න සමාජයට. ඉතින් ඒ වගේ ප්‍රශ්න අපිට
තව විනාඩි 4ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ඊළඟට වැලි ප්‍රවාහනය ගැන අපේ මන්ත්‍රීතුමාලා විශේෂයෙන් පියදාස මන්ත්‍රීතුමායිම කතා කරනවා. පර්මිට් එක අරගෙන ආවත් නුවර එළිය වගේ ප්‍රදේශවල පොඩි පටුපාරවල් වල තමයි තියෙන්නේ. කියුබ් තුන ගහන ලොකු ලොරි වලට මේ පටුපාරවල් වල යන්න බෑ. එතකොට ආයි පර්මිට් එකක් ගන්න ඕනේ ගිහිල්ලා අර පොඩි පාරෙන් අට්ටැට්‍රේකින් ගෙනියන්නේ. ඒ වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඒකත් අපි සාකච්ඡා කරලා උත්සාහ කරනවා පැය 24ක් ඇතුළත වැලි ප්‍රවාහනය කරන්නේ නම් අර මහලොරිය තියෙන පර්මිට් එක භාවිතා කරන්න පුළුවන් විදිහට. ඔව් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රායෝගික ප්‍රශ්න මේක ගොඩක් තියෙනවා. මොකද අපිට එක පැත්තකින් පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. මොකද ඉවක් බවක් නැතුව තියෙන සංවර්ධන ක්‍රියාවලට වැඩිපස් ගන්න ගියාම අපිට මේක පොළොවට මේක දරා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔක්කොම පරිසරය වෙනස් වෙනවා. දැන් ගොඩක් මන්ත්‍රීවරු කතා කරා පරිසරය පිළිබඳව අපි මීට වඩා හිතන්න ඕනේ කියලා. ඇත්තටම පරිසරය පිළිබඳව අපි හිතද්දී අපිට පරිසරය අපිට රටාවක් වශයෙන්ම පාලනය කරන්න බැහැ කරු කතා නැගතිමනි. ලෝකයේ තියෙන වෙනස් වීම අපිට බලපානවා. ඒ කියන්නේ බෙන්ගාල් බොක්කේ පීඩනය වෙන විදිය, දියවැල් මූද දියවැල් වල ස්වභාවය අපේ පරිසරයට බලපානවා. අපිටම 100%ක් මෙන්න අපි හැදුවා කියලා කියාගන්න බැහැ. නමුත් අපිට කරන්න එක දෙයක් තියෙනවා. අපි වෙනුවෙන් වනය වගා කිරීම තමයි අපිට ගන්න තියෙන හොඳම පියවර. මේ වනය වගා කිරීමේ පියවර සඳහා අපි කටයුතු කරලා තියෙනවා. මොකද අපේ වනය බොහොම ප්‍රසිද්ධ වනයක්, සදාහරිත වනාන්තරයක් තියෙන්නේ. අපිට ශ්‍රී ලංකාවේ තමයි බොහොම වටිනා වනයක් අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනිත් ප්‍රශ්න අපිට කිව්වා කැලිකසල් ප්‍රශ්නේ. කැලිකසල් ප්‍රශ්නේ පරිසර අමාත්‍යාංශයට යම් කතාවක් කිව්වට මේක සම්පූර්ණ වගකීම තියෙන්නේ පළාත් පාලන ආයතනයට. හැබැයි කිසිම පළාත් පාලන ආයතනයක් 40%ක් ඒ ප්‍රදේශයේ ජනනය වන කැලිකසල් ප්‍රමාණය බාරගන්නේ නැහැ. නමුත් පළාත් පාලන ආයතනයේ ආඥා පනතේ තියෙන ඔබතුමත් කොළඹ නගරාධිපතිවරයා වශයෙන් බොහොම කොළඹ නගරයේ පිරිසිදු කිරීම ක්‍රමවත් කරා කියලා බොහොම ඉතිහාසයේ එක තියෙන කීර්තිමත් නගරාධිපතිවරයෙක් වශයෙන් ඔබතුමා එදා කොළඹ නගරයේ සුද්ධ කරා. පළාත් පාලන ආයතනයේ ආඥා පනතේ තියෙනවා නිවාස කසල සහ වීදි කසල පළාත් පාලන ආයතනයේ දේපලක් වන්නේය කියලා. නමුත් ඒ හිඳ පරිසර අධිකාරියලත් මේකේ අයිතිය ගන්න බෑ. හැබැයි අපිට මේක යාවත් යම් මේක කරන මාර්ගද මොකද්ද කරන්නේ? වැරදියට කරන නඩුවක් පවරන්න නියාමනය කිරීමේ
හැකියාව. හොඳයි ගරු ඇමතුමා, වෙලාව අවසන්යි.
තියෙනවා. ඒ හිඳ විශේෂයෙන්ම අවසාන වශයෙන් ගරු කතා නැගතුමනි, ප්ලාස්ටික් වගේ ප්‍රතිචක්‍රීකරණය කරන කසල මිලදී ගැනීම මධ්‍යස්ථාන ලංකාව පුරා ඇති කරන්නට අපි කටයුතු කරලා මේ කසල කළමනාකරණය සඳහා යම් වැඩපිළිවෙලක් කරන්න හදනවා. ඒ මම අවසාන වශයෙන් අපිට ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාට විවිධ අදහස් ප්‍රකාශ කරලා අපි ශක්තිමත් කිරීමට කටයුතු කරන මේ සියලුම ගරු මන්ත්‍රීතුමාලා, ඒ වගේම මේ කාර්ය කරගෙන ගිහලා මෙතෙක් හොඳට අපිට කාර්ය කරන්න උදව් කරපු සහයෝගය දෙන අපේ අනුර දිසානායක මහවැලි සංවර්ධන පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ වගේම අතිරේක ලේකම්වරු ඇතුළු සියලු ලේකම්තුමන්ලට තුමියන්ලට වගේම සභාපතිතුමන්ලා ඒ ආයතනවල සියලුම කාර්ය මණ්ඩලට ස්තුතිවන්ත වෙමින් මම නිහඬව ඔබ
ස්තුතියි. ආරක්ෂක අමාත්‍යාංශය සීස 103 කාරක සභාවේද
හායි
211 එකද 222 එකද 223 එකද 224 එකද 225 එකද 320 එකද 325 එකද 161 එකද 283 එකද 291 කාර්ය සභාවේද පාර්ලිමේන්තුව යළි රැස්වේ. ඕඩ ප්ලීස්. ශීර්ෂය 103, 211, 222, 225 දක්වාද, ශීර්ෂ 320, 325, 160, 283 සහ 291 ද කාර්ක සභාවේ සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම
පාර්ලිමේන්තු හෙටුදේ 9 හමාරවන්තෙක්.
පාර්ලිමේන්තු හෙට 9 හමාරට රැස්වේ.